ටිකක් ඉස්සරහට
ඒ ටිකක් ඉස්සරහට ගිහින්ලා පිටසරහට දැන් යෝජනාවක් තියෙනවා එක දවසකට එක අභ්‍යාස ගාන ගියොත් ඉතින් හොඳයි ඉස්සරහට ටිකක් සංකීර්ණ නිසා කියලා අපි එහෙම කරමු නේද දෙකක් වෙඩි වී කියලා හිතුණා සයික ගානියම් තව ඉතින් මාසයක් විතර යයි අපේ ඉවර වෙන්නේ කමන් හදිසි වෙන්න ඕනේ ඉගෙනීමකදී හදිසි වෙන්න හොඳ නැහැ මොකද අවශ්‍ය දෙනීම හැමෝටම ඉතින් ලැබෙන්න ඕන ඒ නිසා කොහොමද පොත් පාඩු ඉන්න මෙයා කරන්නේ දැන් ඒ නිසා තමයි මම අද දවස් මේ මට මහන්සි ටිකක් ඒ වුණත් ඉතින් අර කෙරෙන්න ඕන හැමදාම අද නෑ නෑ අපි බලන්නේ කමන්නේ හරි අපි එහෙනම් පටන් ගමු නේද 55 වෙනි පිටුවත් අපි කතා කරගෙන ගියා නේද ඒ සර්වනාම ගැන විස්තරීකුත් කතා කරගෙන ගියා ඒ කතා කරපු කොටසේ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න මේ සර්වනාම පදයක දෙවිදියක යෙදීමක් තියෙනවා කියන එක හොඳට අපි මතක තියාගන්න ඕනේ දැන් මේක නාම පදයක් විදියටත් යෙදෙනවා කියන්නේ කර්තෘ විදියට කර්මපදේ විදියටත් යෙදෙනවා. එහෙම නැත්නම් ඇතැම් තැනක නාම විශේෂණ පදයක් විදියටත් යෙදෙනවා. අන්න ඒ තැන් දෙකේදී අර්ථ කියන විදිය අපි ටිකක් පැහැදිලි කරගන්න ඕන. මේක ටිකක් හොඳයි. අනිත් එක කොම්පියුටර් ගන්න. පැන්සල්. තුඩවල් තියෙනවද අද මගාව? ඔය වගේ තුඩවල්. හරි. ඒ ටිකේ තව මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට කියාගෙන යමු බලන්න. වාක්‍යයක් තියෙනවා තේජානන්ද ආස්ම ඉක්මනට ලියන්නකො. ඒකට ඒ ටික ඉක්මනට පැහැදිලි කරන්න ඕන. සෝ පුරිසෝ රුක්ඛං චින්දති මෙද හරියෙන් ලියන්නේ ටිකක් ඉඳ ඇතලා සෝ රුක්ඛං චින්දති තුරු මෙන්න මේ දෙකේ වාක්‍ය දෙක කියවන්නේ කොහොමද ධම්ම විචයස්ම කියවමු බලමු මේ දෙකේ තේරුම් දෙක ඉක්මනට කියමු පළවෙනි වාක්‍ය දෙවෙනි එක කවුද කියන්නේ ගිනතිරියස්ම සෝ රුක්ඛං චින්දති එහෙම නැත්තම් හෙතෙම මොකද ඒකෙදි දෙවෙනි වාක්‍යයේදී කත්‍රෝපදේ සෝ කියන පදේ ඒ තැනකදී නාමපදේ විදියට යෙදිලා තියෙන්නේ ශුද්ධ නාම පද කියන්නේ කත්‍රෝපදේ විදියට යෙදිලා තියෙන්නේ සෝ කියන පදේ. එහෙම නැත්නම් මේක සර්වනාම පදයනේ දැන් අපි කතා කරගෙන යන සර්වනාම පදවලින් එකක්. එතකොට කලින් එකේදී ඒ සර්වනාම පදේ යෙදිලා තියෙන්නේ නාම විශේෂණ පදයක් විදියට. පුරිසෝ කියන පදේට විශේෂණව තමයි එතනදී සෝ කියන පදේ යෙදිලා තියෙන්නේ. ওই තැන් දෙකේ අපි සිංහලයේදී අර්ථ කියද්දී වෙනසක් තියෙනවා. ඒකයි විශේෂයෙන් මතක තියාගන්න ඕන. සෝ කියලා විතරක් තිබුණොත් නාම පදේ විදියට තියෙනවා නම් හෙතෙම කියලා අපි කියනවා. තේමාව එතකොට ඒක විශේෂණයක් විදියට තිබුණොත් ඒ කියලා අපි කියනවා. ඒ ශබ්දයේ මූලය විතරයි අපි කියන්නේ. ශබ්දයේ මුල් පදේ. හරිනේ නේද? එතකොට ওই විදියට දෙයාකාරයක පැවැත්මක් තියෙනවා කියලා මතක තියාගන්න. සර්වනාම ඔය පැහැදිලි. ওই කතාව අපි කලින් වතාවෙත් කිව්වා. ඉතින්
සර්වනාම
ඔක්කොගේම සර්වනාම ඒ විශේෂණයක් විදිහටත් දෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. නාම පදයක් විදිහට හෝ සර්වනාමයක් විදිහට. ඊට පස්සේ තියෙන ය ශබ්දය. අපි මේ ටික මේ හුරු කාරණා ඒ වුණාට කමන්නේ මේ මෙතනදිත් හුරු වෙන්නත් එක කියාගෙන යමු හැමෝම එකට. වර්ණගිල්ල ඉක්මනට වෙඩි විලා ගන්න නැතුව අද ගොඩක් පරක් වෙලා නේ තියෙන්නේ. ඒ නිසා කවුරු හරි එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ මොල් වෙලා කියාගෙන යන්න. ඒත් එක්ක අනිත් පිරිසත් කියාගෙන යමු.
පඨමයි වන්දන යෝ යමේ යේ යම් කෙනෙකු
යේ යම් කෙනෙකු ඒ තයන්න කපා ගන්න.
යම් කෙනෙකු
යම් කෙනෙකුට බහුවචන
යම් කෙනෙකුට
යමිකුගෙන් යමුන් කියන වචනෙත් වගේ මට හුරුවක් තියෙනවා. යම් හරි. එතකොට මේ ය ශබ්දය වගේම තවත් බොහෝ ශබ්ද වලට ආලපනයක් නැහැ කියන එකත් මතක තියාගන්න. බොහෝ සර්වනාම වලට ආලපනයක් දැන් හේ යම් කිනා කියන එක අපිට ආලපනය කරන්න බෑ. ගැලපෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි ආලපනයක් නැත්තේ. පැහැදිලිනේ. හරි. ඉම්බා හිතෙම එහෙම කියලා කියන්නේ නැහැ අපි නේද? කියන්නේ හිතෙම කියලා කියන්නේම ළඟ නැති කෙනෙක් සම්බන්ධව ඒ කෙනා කියලා. එතකොට ළඟ නැති කෙනෙක්ව ආලපනේ කතා කරන්න බෑ. පැහැදිලිනේ? මේ වගේ අර්ථයක්. ඒ නිසා ගැලපෙන්නේ නැහැ. එතකොට ස්ත්‍රීලිංගයේ මේ ටික වර්ණගෙන විදිය. ඒකේ සිංහල තේරුම අවශ්‍ය නැහැ. නිකන් හුරු වෙන්න පාලි ටික විතරක් කියාගෙන යව බලන්න. ඕකේ සප්තමී ඒකවචනේ ඒ තියෙන මුල් පදේ යස්සං කියලා හදා ගන්න ඕනේ. ඒව දැන් හදාගෙන ඇති කියලා තින් හිතනවා මේ මේ විදි හදලා තියාගන්න මේ ටික. වැරදි අඩුපාඩු තියෙනවා. හරි. ඊට පස්සේ නපුංසක ලිංගේ මේ ටික බොහොම ලේසි. ප්‍රථම ද්විතියා දෙක විතරයි වෙනස් වෙන්නේ. ඉතිරි ඒ වගේ වෙනසක් වෙන්නේ නැහැ පොල් ලිංගියත් එක්ක. ඒකත් අපි කියාගෙන යමුකෝ. ඉතිරි ටික එතකොට පුල්ලිංගේ වගේ කියලා තියෙනවනේ නේද? ඉතින් මේක මතක තියාගන්න අමාරු නැහැ මේ ශබ්ද. ලොකුවට කටපාඩම් කරන්න දෙයක් නැහැ. තමන්ට පුල්ලිංග ශබ්ද මතකයි නම් පුල්ලිංග අකාරාන්ත ශබ්ද ඊට බොහෝම සමාන විදිහට වර්ණගෙන පොඩි වෙනස්කම් මේකේ වෙනවා. මේකේ වෙනස්කම් වෙනතෙන් මතක තියාගත්තම හරි. ප්‍රථම බහුවචනේ වෙනස් වෙනවා. බුද්ධ ශබ්දයට වඩා. එතකොට ආපහු වෙනස් වෙනවා චතුත්ති චට්ටි බහුවචන. ඒ වගේ පොඩි වෙනසක් වෙනවා. එච්චර තමයි වෙනස වෙන්නේ පුල්ලිංගයේ තියෙන. චතුත්තියේදී චට්ටියේදී ස්ත්‍රීලිංගයේ ඒකවචන වෙනසක් වෙනවා. චතුත්ති චට්ටි බහුවචනයේ වෙනසක් වෙනවා. සප්තමියෙත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සප්තමී ඒකවචනේ යස්සං කියන පදේ පොඩ්ඩක් වෙනස් හැදෙනවා. එච්චරයි. අනිත් ඒ වගේ වෙනසක් වෙන්නේ නැහැ. ස්ත්‍රීලිංග කන්‍යා ශබ්දේ වගේ. පැහැදිලි නේ? එතකොට ඒ විදිහටම යන්නේ පොඩි වෙනසක් තමයි ඒ තැන්වල වෙන්නේ. සර්වනාම වල එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ ය ශබ්දය වගේමයි ඉතිරි බොහෝ ශබ්ද ප්‍රමාණය. ඉස්සරහට තියෙන මේ එකයි මේ කියාගෙන යන්නේ. ඊළඟට මේ කියන සබ්බ අඤ්‍යතර අඤ්‍ය අපර ඊතර කතර උභය කතම ක එහෙම නැත්නම් කිං පර ඒක මේ කියන ශබ්ද ඔක්කොමත් වර්ණගෙන්නේ මෙන්න මේ ක්‍රමයටමයි ලිංග තුනේම. එතකොට මේ එකක් අපි හොඳට පුහුණු කරගත්තම මේ ය ශබ්දය හොඳට හුරු කරගත්තා නම් ඊට පස්සේ අනිත් ඒවා හිතලා කියාගෙන යන්න පුළුවන්. ඒවා එකින් එක වෙන වෙන අටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? හරි. අපි එහෙමනම් එකක් කවුරු හරි එක්කෙනෙක් හොඳටම පුරුදු වුණ කෙනෙක් කියන්නකෝ. එතකොට අනිත් අයගෙන් අහන්න නැතුව නවත්තන්න පුළුවන්. අඤ්ඤ ශබ්දය පුල්ලිංගයේ වර්ණගෙන විදිහ එක්කෙනෙක් කවුරු හරි කියමු බලමු. කට්ටිය බේර ගන්න ඕනේ එක්කෙනෙක් කවුරු හරි.
අඤ්ඤතරෝ
අඤ්ඤතරේ අඤ්ඤතරං එහෙම නේද?
ඔව්.
ඒ විදිහට හැමෝම හුරු කරගන්න ඕනේ. මේ විදිහට අනිත් ශබ්ද ටිකත් ඒ විදිහට Tamanට හිතලා කියන්න පුළුවන් මට්ටමට හුරු කරගන්න. පැහැදිලි නේද? මේ වගේ එතකොට එකිනෙකේ අර්ථ ටික යෝ කියන එකේ අපි ඊට පස්සේ මේ යෙදීම් ටික කතා කරගෙන යන්න ඕන. අභ්‍යාසයේ ඉක්මනට කතා කරලා ඊට පස්සේ ඊට අමතරව මේ ටිකේ යෙදීම් ටික අපි කතා කරනවා. එකින් එක යෙදෙන විදිය. හරි. එතකොට මේ එක එකේ තේරුම් ටික ඉක්මනට කවුරු හරි තව කියාගෙන යමු. විනේ විසුද්ධියස්මයි වචන ටික සිංහල තේරුමත් එක්ක කියාගෙන යමු. ඔව්. සබ්බපදේ නම් පහළට තියෙන ටික.
සබ්බ සියලු අඤ්ඤතර එක්තරා අර්ථකතු අඤ්ඤ අනේ අපර අඤ්ඤ බඩගිර දෙස පසු ඊතර දෙදෙනාගෙන් අනික කතර දෙදෙනාගෙන් කවද උපය දෙදෙන කතර බොහෝ දෙනාගෙන් කවද ක කවද පර පසු වූ අඤ්ඤ ඒක එක්තරා.
එතකොට මේ ශබ්ද ටිකත් ය ශබ්දය වගේ වර්ණගෙන කියලා යටින් කියාගෙන යන්නේ. ඊට පස්සේ තියෙන 42 කියලා ඡේදයක්
තියෙනවා.
ඒ මූලය කිං කියන ශබ්දයයි කියන එකයි කියලා තියෙනවා. කිං කියන ශබ්දය තමයි ඇත්තටම සර්වනාම පදේ. ඒක වර්ණගෙද්දි හැබැයි බිඳුව නැතුව ක කියන විදිහට තමයි කෝකේ කංකේ කියලා නැත්තම් කිං කියලා දාපුවම කට්ටිය පරල ගන්නවනේ මේක කොහොමද වර්ණගෙන්නේ කියලා. ඒ නිසා තමයි කයන්න දාලා තියෙන්නේ. එතකොට ලේසි. කෝකේ අර යයන්න තිබ්බා වගේ යයන්න තිබ්බ එක හදාගෙන යන්න ලේසිනේ. අයන්න කියලා කරස් තියෙනවා වගේනේ. දැන් මේ කිං කියලා බිඳුවක් තිබ්බම කොහොමද මේක හදාගන්නේ කියලා හදාගන්නේ. ඒ නිසා තමයි කයන්න දාලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒකත් අර යයන්න වගේ තමයි.
ය කියන්නේ
මූලයක් ඒක නේ. ඔය ය කියන්නේ මූලයක්. මේ ක කියන එක මූලයක් නෙවෙයි. ඇත්තම ශබ්දේ කිං. හරි. එතකොට 42 කියන ඒ සටහනක් තියෙනවනේ. ඒක අපි කවුද කියාගෙන යන්නේ? පබෝදානන්දයස්.
මේ සපදයන්තුලින් අන්‍ය අන්‍යතර ඉතර ඒක ශබ්දයන්ගේ ඉතිරිමේ චතුර්ථ ජට්ටි ඒක වශයෙන් වල අනිස්සා අනිතරිස්සා ත්‍රිස්සා ඒකිස්සා යන වචනද ප්‍රථම ඒක වශයෙන් අනිස්සා අනිතරිස්සා ත්‍රිස්සා ඒකිස්සා යන වචනද උබ්බ පර අපර යන ශබ්දයන්ගේ කුල්ලින්ගේ පංචමී ඒක වශයෙන් උබ්බ පර අපර යන වචනද සප්තමී ඒක වශයෙන් කුප්පේ පරේ අපරේ යන වචනද
ඒ කියුවේ මොකක්ද? දැන් කලින් කියපු රටාවට අමතරව මෙන්න මේ පද ටික හැදෙනවා අර මේ කියපු ශබ්දත් එක්ක විතරයි. හැදෙන්නේ නේද? ඒ කියන්නේ දැන් කලින් කියපු රටාවට අනුව ඒ විදිහේ පද හැදෙන්නේ නැහැ. තේරුණාද? දැන් මේ කියාගෙන ගිය රටාවේ ස්ත්‍රී ලිංගයේ චතුත්ති චට්ටි වල අඤ්ඤිස්සා මේකේ යස්සා කියලා ය ශබ්දේ තියෙනවා. අඤ්ඤි සං කියන පදයකුත් හැදෙනවා. නමුත් ඒත් එක්කම මෙතනදී කියාගෙන යනවා මේ විදිහේ පද මේ තැන්වල විශේෂයෙන් යෙදෙනවා කියන එක. දැන් මේ එතකොට පුබ්බ පර අපර කියන ශබ්දවල විශේෂයක් කියනවා. පුල්ලිංගයේදී එතකොට පංචමියේ ඒක වචනේ යම්හා යස්මා කියලානේ ය ශබ්දයෙන් තිබුණේ. එතකොට පුබ්බ ශබ්දය එතකොට එන්න ඕන පුබ්බම්හා පුබ්බස්මා කියලා විතරයි. ඊට අමතරව පුබ්බා පරා අපරා කියලා පද ටිකකුත් එනවා. සත්මී එක වචන. ඕ. එතකොට බුද්ධ ශබ්දයේ යෙදුනා වගේ ආ කියලා කොටස. බුද්ධා බුද්ධම්හා බුද්දස්මා කියලා තුනක් යෙදුනාද? ඒ රටාවට යෙදෙනවා මේකෙත් කියලා මතක තියාගන්න. පැහැදිලිද? එතකොට සත්මීෙත් ඒ විදිහට බුද්ධ ශබ්දයට සමානව සත්තමී ඒක වචනේ විශේෂ පදයක් මේකේ හැදෙනවා. මේ පද තුනේදී පුබ්බේ පරේ අපරේ කියලා. එහෙම මතක තියාගත්තම හරි ඈ. හරි. එතකොට ඊළඟ කොටසත් අපි ඉක්මනට කවුරු හරි කියාගෙන යමු. ජිනත්‍රියස්ම කැමතිද කියවන්න? කැමති නම් කියන්න බලන්න. 43 කියලා තියෙන ටික පියර කලින් කියපු කතාව. තේරුණාද? හා.
අන්‍යෝ අනික
අනිකෙක්.
අනිකෙක්. එයි තනිව දැක්කෝ විට එය තවත් ශබ්දයකට විශේෂණ නොවේ. අන්‍ය ශබ්දයක් වෙනුවෙන් සිටින්නේ වේ. මෙහි අන්‍ය ශබ්දයෙන් ප්‍රකාශ කරනු ලබන්නා කරෙන්දයි නොපෙනෙන නමුත් පුල්ලිංගෙහි දැක්කෝ බැවින් පුරුෂයකු හෝ පුල්ලිංගෙහි වූ අන්‍ය ශබ්දයකු හෝ ද්‍රව්‍යයක්
පැහැදිලි මේ කියන කතාව. දැන් අඤ්ඤෝ කියන පදේ වාක්‍යයක යෙදුවොත් කොහොමද? අපි කියමු ධනපාලෝ ගාමං ගච්ඡති. ධනපාල ගමට යයි. අඤ්ඤෝ තේන සද්දින් සල්ලපති. අනිකෙක් ඔහු සමග කතා කරයි කියලා කියනවා. එතකොට අනිකෙක් කියලා කිව්වම එතනදී අනිකෙක් කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තරම ඒක විශේෂණ පදයක් විදියට නෙවෙයි යෙදුනේ. වාක්‍යයේ කර්තෘ පදේ විදියට. එතකොට ඒක සර්වනාමයක ඒ නාම පදයක් විදියට යෙදෙන අවස්ථාව. සර්වනාමයක විශේෂණයක් නොවි යෙදෙන අවස්ථාව. පැහැදිලිනේ? අර සෝ රුක්ඛං චින්දති කියන වාක්‍ය වගේ. පැහැදිලිද? ඒකයි මම කියාගෙන යන්නේ. හරි, ඉතිරි ටික ආය කවුද කියන්නේ? තේජානන්දයන්ස් මත කියන්න බලන්න ඉතිරි ටික මම ටිකක් සද්දෙන් කියන්න ඕනේ.
අන්‍යෝ පුරුෂෝ කියන්නේ පිටර අන්‍යෝ යන පුරුෂෝ යන විශේෂණ සිටි පුරුෂයෝ බොහෝ දෙනෙක් නම්
ඒක හදා ගන්න ඕන. අඤ්ඤේ
පුරිසා. අඤ්ඤේ පුරිසා අන්‍ය පුරුෂයෝ ඉති පුරුෂ ශබ්දේ බොහෝ වචන අනිත් සම්බේධ සම්බෝධනේ නිතරම විතරා වනික අනිත් ස්ත්‍රී ඉතරායෝ වනිකායෝ අනේ ස්ත්‍රීයෝ වනිකා ශබ්දයේ ස්ත්‍රීලිංගයේ වැඩි ඒ සමග යෙදුණු ඉතර ශබ්දයේ ස්ත්‍රීලිංගයේ යම් ඵල යම් දෙලිය යානි ඵල යම් දෙලිය
ඉති ටිකක් කියගෙන යන්න.
ඵල ශබ්දයේ නපුංසකේ වෙවි ගේ ශබ්දයේද නපුංසකේ වේ මේ සර්වනාමයෝ යම් කෙනු යම් කෙනු තෙනී සිටි නම් ඔහුගේ ලිංග විභක්ති වචනද යම් නාමයක් හා සම්බන්ධ ඉරෙත් නම් ඒ නාමයෙන්
ඒ නාමයේ
ඒ නාමයේ ලිංග විභක්ති වචන වචනද ගන්නා බව සැලකිය යුතුයි.
ඒ කියපු ටිකේ අර්ථ මොනවා හෝ අපහැදිලි තැනක් තියෙනවද? දැන් අපහැදිලි නම් වහාම හන්ද නැත්තම් කතා කරගෙන ගිහින් තේරුමක් නැහැ නේ ඉස්සරහට. මෙතන මේ කියන්නේ වෙන විශේෂ දෙයක් නෙවෙයි. අපි මෙතන මතක තියාගන්න තියෙන්නේ තනදි මතක තියාගන්න තියෙන්නේ එදා අපි කතා කළා තුල්‍යාධිකරණ විශේෂණ කියලා කතාවක් නේ. තුල්‍යාධිකරණ විශේෂණ කියලා මොකක්ද? තුල්‍යාධිකරණ විශේෂණ කිව්වෙ එතන අධිකරණ කියලා කියන්නේ ලිංගයට විභක්තියට වචනයට කියලා මම කිව්වා. එහෙමනම් මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ දැන් කතා කරගෙන යන සර්වනාම පදයක් විශේෂණ පදයක් විදියට යෙදෙනවා නම් ඒක තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විදියටයි යෙදෙන්නේ. පැහැදිලිද? එහෙම මතක තියාගන්න. ඒකට යම් නාම පදයකට විශේෂණයක් විදියට මෙන්න මේ කියන සර්වනාම විශේෂණ පදයක් යෙදෙනවා නම් ඒක තුල්‍යාධිකරණ විශේෂණ පදයක්. මොකද්ද තුල්‍යාධිකරණයි කියලා කිව්වේ? විශේෂ්‍ය පදයේ ලිංගය මොන ලිංගයද? එහෙමනම් විශේෂ්‍ය පදයේ මේ විශේෂණ පදයේ ලිංගය ඒකයි. එතකොට විශේෂ්‍ය පදයේ යම් විභක්තියක් තියෙනවද? විශේෂණ පදයේ විභක්තියත් ඒකයි. විශේෂ පදයේ යම් වචනයක් එහෙම නැත්නම් ඒක වචන බහුවචන භාවයක් තියෙනවද? එහෙමනම් විශේෂණ පදයේ අන්න ඒ ඒක වචන බහුවචන භාවය ගන්න ඕනේ. කොහොම තියන්න අමාරු මේ අමාරුද කට්ටියට? ඒක සර වේටිද? නෑ නෑ හරි. එතකොට මේකේ අපහැදිලිකමක් තියෙද? මේ දැන් කියපු කතාවේ හරි. එතකොට එහෙමනම් මම ඔන්න විශේෂ පදයක් කියනවා. ඒකට මං කියන වචනයේ විශේෂණ පදය කියන්න ඕන. පුරිසස්ස කියලා තියෙනවා නම් යම් කියන පදය යම් කියන අර්ථය තියෙන පදයක් තියෙනවනේ පාලියේ. මොකද්ද ගන්නෙ? ය ශබ්දය. ය ශබ්දය යම් කියන අර්ථය. එතකොට මං කියනවා පුරුෂයෙකුගේ කියලා චට්ටි ඒක වචනය. එතකොට පුරිසස්ස කියලා නේ පාලි කියන්නේ. එතකොට පුරිසස්ස කියන පදයට ගැළපෙන විදියට යම් පුරුෂේකුගේ කියලා කොහොමද කියන්නේ? එතකොට මේ විශේෂණ පදයත් ද යම් කියලානේ අපි කියන්න ඕන. ඒ පුරුෂේකුගේ කියන පදයට විශේෂණ පදයන් යම් කියන පදෙ ඉන්න ඕන. එහෙමනම් ඔව්. එතකොට පුරුෂේකුගේ කියන පදේ පුල්ලිංගයි චට්ටි ඒකවචනයි. පුල්ලිංග චට්ටි ඒකවචනයි. එහෙමනම් මේ යම් කියන පදයක් පුල්ලිංග වෙන්න ඕන, චට්ටි වෙන්න ඕන, ඒකවචන වෙන්න ඕන. එහෙමනම් ඉක්මනට යම් පදේ පෙරලා ගන්න බලන්න. තියෙන්නේ කොහමද? ය ශබ්දයේ යස්ස කියලා තියෙන්නේ පුල්ලිංගේ. එතකොට චට්ටි ඒකවචනේ යස්ස කියලා තියෙන්නේ. එහෙමනම් යස්ස පුරිසස්ස කියලායි කියන්නේ. යම් පුරුෂේකුගේ. සිංහලයේ ඒ වෙනස නැහැ. ඒකයි මම කලිනුත් කිව්වේ. සිංහල භාෂාවේදී විශේෂණ පද වර්ණගින්නේ නැහැ. පාලි භාෂාවේ විශේෂණ පදෙත් වර්ණගිනවා. ඒකයි වෙනස. දැන් පාලියේ යම් පුරුෂේකුගේ යම් පුරුෂේක්, එහෙම නැත්නම් යම් පුරුෂේකුට යම් පුරුෂේක් කෙරෙහි කොහොම කිව්වත් යම් කියන පදේ වෙනසක් ඉන්නේ නැහැ. පාලියේදී එකින් එකට වෙනස් වෙනවා. යම් පුරුෂේක් කියලා ප්‍රථම ඒකවචනෙන් කියනවා නම් කොහොමද කියන්නේ? යෝ පුරිසෝ කියලායි කියන්නේ. එතකොට ඒක බහුවචනෙන් කියනවා නම් කොහොමද කියන්නේ? යේ පුරිසා. යේ පුරිසා. යෝ පුරිසෝ යේ පුරිසා. එතකොට ද්විතීයි ඒකවචනෙන් කියනවා නම් යම් පුරුෂේට පහර දුන්නා හරි ඒ වගේ කතාව. යම් පුරිසං. යම් පුරිසං. එතකොට ද්විතීයි බහුවචනෙන් කියනවා නම් යේ පුරිසේ. එතකොට තතියා ඒකවචන නම් යේන පුරිසේන. තතිය බහුවචන යේදි, එහෙම නැත්නම් යේහි පුරිසේහි. යේහි පුරිසේහි. චතුත්ති චට්ටි යස්ස පුරිසස්ස. එතකොට චට්ටි බහුවචන යේසං පුරිසානං. යේසං පුරිසානං. පංචමී යම්හා, එහෙම නැත්නම් යස්මා පුරිසම්හා. යස්. ඒක ගලපලා කියාගන්න. වචන එතකොට හතරක් හැදෙනවනේ. විකල්ප හතරක් එම දෙවියට කියන්න පුළුවන්. යම්හා පුරිසම්හා. නැත්නම් යස්මා පුරිසස්මා. ඒ විදිහට කියන්න පුළුවන්. ඒතර බහුවචනේ යේවි පුරිසේවි. එහෙම නැත්නම් යේහි පුරිසේහි. චට්ටිය චතුත්ති වගේ. එතකොට සප්තමී ඒකවචනේ විකල්ප කීපයක් හැදෙනවා. විකල්ප හයක් හැදෙනවා. පුරිස ඡබ්දේ පංචමී ඒකවචනයේදී විකල්ප හයක් හැදෙනවා. මාරු කර කර කියන්න පුළුවන් එකිනෙකට. ඒ වුණාට බොහෝ විට අපි පිටිපස්සෙන් තියෙන පදයේ ස්මා ප්‍රත්‍යයෙන් නම් ඉවර වෙන්නේ. මුල් පදයත් අපි ඒ විදිහටමයි කියන්නේ සාමාන්‍යයෙන්. තේරුණාද? යම්හා පුරිසම්හා. එහෙම නැත්නම් යස්මා පුරි කියලා කියන්න පුළුවන්. යස්මා පුරිසම්හාගේ එක ටික ගැලපෙන්නේ. එහෙම නෙවෙයි අපි කියන්නේ යම්හා පුරිසම්හා. මහා ප්‍රත්‍ය නම් දාන්නේ දෙකටම මහා ප්‍රත්‍ය දාන්නේ. ස්මා ප්‍රත්‍ය නම් දාන්නේ දෙකටම එක දාලා කියන්නේ. පැහැදිලි නේද? යස්මා පුරිසස්මා. එහෙම නැත්නම් යම්හා පුරිසම්මා. යම් පුරුෂේකු කෙරේ. පැහැදිලි නේද? හරි. එතකොට තේරෙනව නේද එතකොට ඒ කියන කතාව? ওই විදිහටයි එතකොට වාක්‍ය වලටත් අපි ගන්නෙ. එහෙමනම් කියමු බලන්න. උපාසක තුමා යම් පුරුෂයෙකුට දානයක් දෙයි. උපාසක තුමා යම් පුරුෂයෙකුට දානයක් දෙයි. මන්ට කියමු. උපාසක තුමා කියන පදයට ඉතින් විශේෂණ පද නැහෙනේ. කර්තෘ පදේ. කොහොමද? උක්ත කර්තෘ ප්‍රථම. උපාසකෝ යම් පුරුෂයෙකුට දානය දෙන දානය ලබන තැනැත්තා. විභක්තිය චතුත්ති. චතුත්ති ඒක වචනයි. එහෙමනම් යම් පුරුෂයෙකුට කියලායි තියෙන්නේ. යත්ත පුරිසත්. මොකද ඒ දීම ලබන්නේ පුරුෂයෙක්. එයාට අදාළ එතකොට යම් පුරුෂයෙකුට කියන පද දෙක එකට සම්බන්ධයි. පැහැදිලිනේ. එහෙනම් මේ පද දෙක යන්න ඕනේ එකම විභක්තියෙන්. විශේෂණ පදේනේ යම් කියන්නේ. එහෙනම් මේ පදයට එන්න ඕන චතුත්තිය. චතුත්තිය එක වචන යත්ත පුරිතත් දානයක් දෙයි එක පුළුවන්. ඉතින් දානං දෙති. ඒක පුරුයිනි දානං පදේ කර්ම පදේ දෙති ක්‍රියාපද. හරි. තව ගැටලු තියෙද ඒකේ? තව අපහැදිලි තැනක් තියෙනම් අහන්න ඕනේ ඉක්මනට. නැතු ඇති කියලා හිතෙනවා. නිහඬ භාවයේ නේද? නිහඬ නිසා ඉතින් හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මෙතනදී අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනා නැත්නම් ඉතින් අපරාධේ මේ කතා කරන්න අවස්ථාවකුත් දෙන්නේ නිසා නොතේරෙනවා නම් දහපාරක් හරි ඉතින් කියලා කියන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න අහන්න නැතුව ඉඳලා පස්සේ නොතේරෙනවා කියන එක හොඳ නැහැ. ඒ නිසා හරි. එන්න අපි 18 වෙනි අභ්‍යාසෙට යමු නේද? හරි 18 පළවෙනි එක. අරියචිත්තයස්ම පටන් ගමු බලන්න එහෙම. 18 වෙනි අභ්‍යාසය
දෙන්න. අත්තාරෝ ධන්න වන්තෝ නේ භවන්.
ඔතන සබ්බේසං කියන පදේ විශේෂණයක් විදිහටද ගිහිල්ලා තියෙන්නේ?
නෑ.
මොකද එතනින් පිටිපස්සේ තියෙන පදේ ප්‍රථම සබ්බේසං පදේ චට්ටි. එතකොට ඒක විශේෂණයක් නෙවෙයි. හරි. විශේෂණයක් තමයි. තුල්‍යාධිකරණ විශේෂණයක් නෙවෙයි. සියල්ලන්ගේ මුණුගුරෝ ප්‍රඥාවන්තයෝ නොවේති. දැන් ඔකේ ප්‍රථම පද දෙකක් තියෙනවා. ඇයි ධම්ම විචයාත්ම ප්‍රථම පද දෙකක් තියෙන්නේ? නත්තාරෝ කියන පදේ පඤ්ඤවන්තෝ කියන පදේ දෙකම. මේකෙදි තියෙන්නේ භවಂತಿ කියන ක්‍රියාපදයක්. ක්‍රියාපදේ භවಂತಿ කියන භූ ධාතුවෙන් හැදුණු ක්‍රියාපදයක්. එහෙම අවස්ථාවක මොකක්ද වෙනවා කියලා තිබුණා. මම හිතන්නේ ධම්මවිජය අස්මලත් මම කියලා ඇති ඒක. ඒ වගේ අවස්ථාවක භූ ධාතු වගේ ධාතුවලදී කර්මපදයක් යෙදෙන්නේ නැහැ. වාක්‍ය ඒ වෙනුවට තියෙන්නේ මොකද්ද? ආඛ්‍යාත පූර්ණ පදයක් කියලා මම කියුවා. එතකොට මේ පද දෙකම ප්‍රථම විභක්තියෙන් තියෙනවා කියලා තියෙනවා මේකේ. හරි. ඊළඟ දෙවෙනි එක තේජානන්දය. ඇහින්නේ සද්දෙත් එක්ක. ඉලන්දිත්වා සියලු ස්ත්‍රීහු මොකද්ද විභක්තිය? විභක්තිය මොකද්ද? වාපියම් පදේ ඔය යම් කියන ප්‍රත්‍යය එන්නේ සත්තමී. ඒක මතක තියාගන්න ඕනේ. ලේති මතක තියාගන්න. වාපියා කියලා આવොත් තමයි වෙන විභක්තිවල. වාපි යම් කියලා එනවා නම් සත්තමී. සත්තමී ඒක වචනයි. යවෙහි නහ කියාගෙන යමු. හත්ේ ලියාගන්න දැන් කියාගෙන යමු. ආවා එතකොට මේකේ සබ්බා කියන පදේ විභක්තිය මොකක්ද? සබ්බා පදේ. ඉක්මනට වෙලා යන්නේ. සබ්බා පදේ විභක්තිය. වචනයක් එක්ක ඉතින් කියන්න. ඈ? බහුවචන දෙක වචන. ඒක වචන. ඉත්‍ය බහුවචනයි. එහෙනම් මේක විශේෂණ වගේන් තියෙන්නේ. ප්‍රථම බහුවචන. පදුමානි කියන පදේ මොන විභක්තිද? මොන වචනද කියන්න බලන්න ධම්ම විචයයත්ම පදුමානි. සද්දේ මදි. විභක්තිය. ဒုတိය. ඇයි ဒုတိය වුනේ? ඒ හිතකේ කර්මය ඊලන්දිත්වා කියන හිතක පදයේ එහෙම නැත්නම් පූර්වක්‍රියා හිතකයක එක ඒ පූර්වක්‍රියා හිතක පදයේ කර්ම පදේ තමයි ඒ පදුමානි කියලා කියන්නේ. පැලඳගත්තේ මොනවද? පැලඳගත්තු දේ. ඒකට ඒක ဒုတိයවෙන් ඉන්නේ. ඊළඟ එක එහෙමනම් තුන්වෙනි එක කියන්න. එතකොට ඕකේ තියෙන සර්වනාම පද කියමු බලන්න මොනවද කියන්නේ. ඔව් ඒ පද දෙක එතකොට යෙදිලා තියෙන්නේ විශේෂණ පද විදියටද කොහමද? ඒ දෙකම යෙදිලා තියෙන විශේෂණ පද විදියට. දැන් මේ ධනං කියන පදේට විශේෂණම තමයි සබ්බම් පදේ ගින් තියෙන්නේ සියලු ධනය කියලා. වැදිරිනේ. සබ්බම් ධනං සියලු ධනය කියලා විශේෂණයක් විදියට ගින් තියෙන්නේ. එතකොට රට්ටං කියන පදේට විශේෂණම තමයි අඤ්ඤං කියන පදේ යෙදිලා තියෙන්නේ අනෙක් රටකට. අනෙක් රටකට කියලා. වැදිරිනේ.
අනේ
වෙනස් කියන්නේ ඔව් වෙනත් රටකට කියන්නේ තමයි. සබ්බම් පදේ විභක්තිය කියමු බලන්න කවුද? ගිනතිරියායත්ම සබ්බම් ධනං කියන පදේ විභක්තිය. බලපු ගමන් කියන්න ඕනේ. හා ඒක එච්චර අමාරු නෑ ඈ. ඔව් ဒုတိය එක වචන. හරි ඊළඟ එක අපි පාස්වේඩ් අපි ත්‍යාගෙන යමු බලන්න. උත්සාහයක් කරමු අපි රතනානන්දයත්ම මාතා. මාතා කියන්නේ මාතා මව උපයාසම්පි දීතරාණං. එතකොට මේ දීතරාණං කියන පදේට විශේෂණම තමයි උපයාසාණං කියන පදේ ගිහින් තියෙන්නේ. ඔතන මේක ටිකක් මේ පදේ මෙතනදී ටිකක් අපහැදිලි අර්ථය ගන්න. මොකද සාම සංදි පද සංදි පාඩම කරලා නැති නිසා මේ විදිහට ලියා ගන්න එක නැත්තම් තාම තේරෙන්නේ කමන්නේ. දැන් ওই විදිහට තිබ්බත් මොකද ඊට කලින් කියලා තිබුණා අපි શબ્දය යෙදෙද්දී අයන්න ලොක් වෙලා යෙදෙනවා කියලා කලින් පොඩ්ඩක් කියාගෙන ගියා. ඒ වුණාට තාම අර දැන් කල්ම යන්න පුත්තු දෙන්න දාලා තියෙනවානේ. ඒ රීතියම තාම දන්නේ නැහනේ. ඒ නිසා මේ විදිහට දැන් ලියා ගන්න එක හොඳයි. උපයාසං අපි දීතරාණ. ඒකේ තේරුම දීතරාණන් කියන පදේට විශේෂණමයි ගියේ තියෙන්නේ උපයාසා උපයාසං කියන පදේ. එතකොට චතුත්ති බහුවචනයි. චතුත්ති බහුවචනයි. දූවරු දෙන්නාටම කියන එකයි අර්ථය. මෙතන මේ අපිශබ්දය අවධාරණ අර්ථයි. අවධාරණ අර්ථයේ යෙදෙන අපිශබ්දය අවධාරණය කරනවා කියන්නේ තේරෙනවනේ නේද? ඒක අවධාරණය කරලා කියනවා. දෙන්නාටම එක්කෙනෙකුට නෙවෙයි දෙන්නාටම අනේ. දූවරු දෙදෙනාටම වත්තානි කිනිත්වා ඇඳුම් කිනිත්වා. කිනාති කියන්නේ මිලදී ගන්නවා. මිලදීගෙන දදිස්සති අනාගත කාල ඒක වචන. ඔව් මතු දෙයි. එහෙම නැත්නම් ඔව් දෙන්නීය කිවන හරි.
දැන් ගන්න මේක
පාලියේදී ඔන්න ඔය ඕකේදී අපි අර්ථ කියද්දී පාලි භාෂාවේදී මේක දුරු කරගන්න ඕන. සිංහලයේ ඒ තියෙන රටාවටම නෙවෙයි, ඒ වචන පිළිවෙලටම නෙවෙයි සමහරට අපි අර්ථ කියන්න ඕන. පොඩ්ඩක් වචන මාරු කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒක මතක තියාගන්න. දැන් මෙතන උභයාසම්පි දීතරාණන් කියද්දී දෙදෙනාම දූවරුන්ට කියලා. එහෙනම් මේ නිකන් කියන්නේ නෙමෙයි. ඔව් එහෙම ගැලපෙන්නේ. එතකොට දූවරු දෙදෙනාටම කියලා අපි සිංහලේදී කියන්නේ. හරි ඊළඟ එක අපි ටික ඉක්මනට යමුනේ. කෝ නදියා වාපියාච අන්තරා දේනු හරති. ප්‍රශ්නයක් තියෙනවා. හරි ඔව් කවරේ ඔව් නදියේද වැවේද අතර අන්තරාපදිත අරගෙන කියන්න ඕන. තොටේ ච ශබ්දය අපි කියද්දී මතක තියාගන්න මම එදත් කිව්වා ඒක. වචන දෙකකට පස්සේ තියෙනවා නම් එහෙම නැත්නම් වචන කීපයකට පස්සේ ච ශබ්දය තියෙනවා නම් එකින් එකට අපි සම්බන්ධ කරලා ච ශබ්දයේ අර්ථය කියන්න ඕන. නදියා වාපියාච අන්තරා කියන එක අපි කියන්නේ නදියාච වාපියාච අන්තරා කියන අර්ථයෙන්. පැහැදිලිද? ගඟේද වැවේද අතර. පැහැදිලි? ගඟටද වැවටද අතර කියලා. ඉන්නේ චක්තිය යෙදෙනවා කියන කතාව තමයි ඔතන ප්‍රකටව තියෙන්නේ. එහෙම කිව්වත් කමන්නේ, සිංහලේ එහෙම කියනවා. යක්වන්නේ අර්ථය හරි. අපි සිංහලෙන් කියනවනේ වැවටත් ගඟටත් අතර එහෙම කියලා කියනවා. හරි. මේ සත්තම වැවෙහි අතර කියලා අපි කියන්නේ. හරි කියාගෙන යමු. ගෙන යයිද? එතකොට ප්‍රශ්නයක්නේ. ඕකේදී අපි වඩා හොඳයි ඔය පද කියද්දී සිංහලෙන් අපි කියද්දී නදියේද වැවේද අතර, එහෙම නැත්නම් නදියත් වැවත් අතර කවරේ දෙන දෙනක් ගෙන යයිද? කවරේ දෙනක් ගෙන යයිද කියලා ඒ කෝ ශබ්දයේ මැදට දාලා කිව්වොත් අර්ථය පැහැදිලි ටිකක්. එහෙම නැත්නම් මුලට ගත්තත් වැරදක් නැහැ. කවරේ කියලා අර ටික කියද්දී ටිකක් ඊට වඩා හොඳයි වගේ අර විදිහට කිව්වොත් ඒක බාධා වන්නේ. අපි ඒක අර්ථ කියද්දී කොයි විදිහට කිව්වත් වඩා පැහැදිලි ක්‍රමයකට අර්ථ කියන්නේ. වචනේ කොතන තිබ්බත් සමන් නැහැ. දැනට මේ තියෙන ක්‍රමයටම කියන්න අපි හුරු වෙමු. ඊට පස්සේ නිවැරදිම ක්‍රමයට කියන්න පස්සේ බුද්ධ දේශනාවකින් අපි කරුණු පරිවර්තනයක් කරද්දී අපි ඒක හුරු වෙමු. ඒ තැනදී මම කියන්නම් මේක එන්න ඕනේ මෙතෙන් නයි කියලා. අපි අර අංක දාන්නේ ගාථාවලට එහෙම ඒ වගේ කතා කරන් යමු. හරි. ඊළඟ එක ඔව් ඒ තැනකදී අර පූර්ව ක්‍රියාපදයේ කියලාම අර්ථ කියන්නේ දක්ෂිනං දිසං ගන්ත්වා. එතනින් වාක්‍යයේ පොඩි කැඩීමක් තියෙනවා. අර්ථය එතනින් නවත්තලා කියන එක පැහැදිලි. වී ගෙනෙන්නේද? එතකොට කාගේ පුතා කියන එක ප්‍රශ්නයක් නේ. කාගේ පුතා කස්ස කියන ප්‍රශ්න පදේ තියෙනවා තමයි කාගේ කියන. ඒ නිසා තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ. කාගේ පුත්‍රයාද කියන එකයි අත්‍යවම අර්ථ වෙන්නේ.
කාගේ
පාටද? එහෙම ගන්නත් පුළුවන්. පුතා දකුණු දිශාවට ගොස් කස්ස වීහින් ආහාරිත්‍ති. කාට වීගෙනින්නේ? ගැටුවක් නැහැ. කවරෙක් පිණිස කියන අර්ථය. නමුත් මෙතනදී මේ කියන විදිහට නම් ප්‍රකටව තේරෙන්නේ කාගේ පුතාද කියන අර්ථය. මොකද චතුත්ථියේ පිණිස කියන අර්ථය තියෙනවා. හැබැයි මේ පිණිස අර්ථයට බොහෝ විට යෙදෙන්නේ ආය කියන ප්‍රත්‍යය. ආය කියලා ප්‍රත්‍යයක් තියෙනවනේ. දැන් බුද්ධාය. බුද්ධාය කියලා තියෙනවා. බුද්ධාය බුද්ධත්ව කියලා පද දෙකක් තියෙනවා. අකාරාන්ත ශබ්දවල. බොහෝ විටේ පිනිස කියන අර්ථය ආය කියන පදෙත් එක්ක යෙදෙනවා. හරි. හරි ඊළඟට.
මේ ආපාන කරොටි
යේ කියන පදය මොන ලිංගද, මොන විභක්තිද, මොන වචනද? බහුවචන. පුල්ලිංග ප්‍රථම බහුවචන. හරි.
මේ පාපයන් කරන්නේ
යම්කිසි පාපයන්. හරි. දුරකයන් ක්‍රියාපදේ කරොන්ති කියන්නේ කරෝති කරොන්ති කරෝති කරෝත කරෝමි කරෝ
කව්
කරද්ද කව් කරද්ද
යන්නේ කව් කරාද්ද ඒ ඕනි ඕ නිදේ
මතුලබ චරොතන මතක තියාගන්න තියෙන්නේ. ඇයි අපි පව් කරද්ද කියලා දයන්නක් දෙන්නේ? පිටිපස්සේ වාක්‍යයත් එක්ක මේ වාක්‍ය සම්බන්ධ නේ. තමන් කිව්වා යේ ය ත ශබ්ද වලින් වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා නම් ඒ තැනකදී අපි අර දයන්නක් දාලා වාක්‍ය දෙකේ සම්බන්ධය හදනවා. තේරුණා නේද? යෝ පාපං කරෝති යෝ පාපං කරෝති සෝ දුක්ඛං ලබති. යමෙක් පව් කරයිද හෙතෙමේ දුක් ලබයි. තේනවා? මේ දෙකේ සම්බන්ධයක් තියෙන නිසා තමයි කරයිද කියලා අපි දයන්න දාන එක ප්‍රශ්නයක් එහෙම නෙවෙයි. තේනවා නේද? ප්‍රශ්නාර්ථ දකාරයක් නෙවෙයි. වාක්‍ය සම්බන්ධ කරන්න දාන දකාරයක්. හරි. ඊළඟ එක.
ආසන් දීතරෝ යනන්න බාදේවි ආදිත්‍ය
ආසන් දීතරෝ ඔය කාසන් කියන පදේ මොන ලිංගද? ඉපිලිංග ඒක වචන චට්ටි බහුවචන. ඇයි ඔක ස්ත්‍රීලිංග උනේ? පුල්ලිංග වුණා නම් කොහොමද තියෙන්නේ? පුල්ලිංග වුණා නම් කොහොමද
යෙදෙන්නේ? ඈ
යේසන් යේසන් කේසන්.
හා
කේසන්. එහෙම නැත්නම් කේසාන. දැන් ය ශබ්දය දිහා බලාගන්න. ය ශබ්දයේ චට්ටි බහුවචනේ තියෙන්නේ යේ සං යේසානං කිය. ශ්‍රී ලිංගයේ චට්ටි බහුවචනේ තියෙන්නේ යාසං යාසානං කිය. පැහැදිලි නේද? ඒ වෙනස හොඳට අල්ලා ගන්න ඕන. යේසං. යේසං කියුවොත් පුල්ලිංගයි. යාසං කියුවොත් ස්ත්‍රී ලිංගයි. පැහැදිලි නේද? මේක මතක තියාගත්තම හරි. එතකොට ඒ විදිහටම දැන් මේ පදෙත් හැදෙනවා. කේසං කිව්වොත් පුල්ලිංගයි, කාසං කිව්වොත් ස්ත්‍රීලිංගයි. පැහැදිලි නේද? අපැහැදිලි වගේ නෑ තේරෙන්නේ. හරි. එහෙමනම් මෙතන මේ දීන්නේ ස්ත්‍රීලිංග පදයක් ඈ. කාසං දීතරෝ
ඔලරියන්නේ දුවරු.
අචිත් සංති පිසද්ද. හරි, ඊළඟ එක. ඒකේ මොනවා අමාරු කොටස් අහුනද? වචන ඕ පරිවර්තනීය ගැටලු දැන් කියමුකෝ. ඊළඟ එකක්. වර්තමාන කාලද? හරි. ඕක ඉතින් මෙහෙම කිව්වත් කමන්නේ. සෝ පුරිසෝ ඒ පුරුෂයා හතරේන මග්ගේන නගරං ගන්වා. අවර මාර්ගයකින් නගරේද දු. භණ්ඩානි කිනේ භාණ්ඩ විලදී ගත්තේද? පැහැදිලි. හරි. ඊළඟ එක. වනිතාය හත්තා. හත්තා කියන පදේ විභක්තිය පංචමයි. වනිතාය ගැලතෝ කිවි නෑ. වනිතාය හත්තා ස්ත්‍රිය ගේ යති. වනිතාය කියන්නේ ෂට්ටිපදී. ඒක වචන ගෙනයි. හරි. එතකො කෑලි අතරලා කිව්වා කුප්පානි ගහෙත්වා. මල් ගෙන අතින් මල් ගෙන චේතියං පූජේති. චේතියං චෛත්‍යයට පිළිය. චෛත්‍ය පිළිය කියන එකයි මෙතන ඇත්තටම අර්ථය. මේ පූජේති කියන පදේට යටත් වෙන පදේ තමයි චේතිය ශබ්දේ. චේතියං පූජේති චෛත්‍ය පිළිය. එහෙදිනේ චෛත්‍ය පිළිය කියන එකයි. චෛත්‍ය පිළිය. චෛත්‍යයට පිළිය කියනට වඩා වාක්‍යයේ අර්ථය චෛත්‍ය පිළිය. බුදුන් පිළිය. ඒ විදිහට කියන්නේ. එතකොට කර්ම පදේ නේද? එහෙනම් එහෙනම් චෛත්‍යයට පූජා කරගන්නවා චේති යස්ස කියලා ඉන්න ඕනේ. හරි. මා චින්තේත. ධනං ධඤ්ඤං වා. ඒ දෙක එතකොට පද දෙකක් අර වා පදෙන් ඒක වෙන් කරලා කියන්න ඕන. ධනං වා ධඤ්ඤං වා කියන එකයි ධනං ධඤ්ඤං වා කියලා කියලා තියෙන්නේ. ධනය හෝ ධඤ්ඤං වා. ධාන්‍ය හෝ ධනය හෝ ධාන්‍ය හෝ ගණිතුන්
කියන
නෑ. තුන් කියන්නේ ට කියන අර්ථය. ගන්තුන් යාමට, පචිතුන් පිපීමට. එතකොට ගන්තුන් ගැනීමට.
ගැනීමට
මා කියන්නේ වැලැක්වීම අර්ථයේ නිපාතයක්. එතකොට නොම නොසිතව් බහුවචනයි මධ්‍යම පුරුෂ බහුවචනයි චින්තේත කියන්නේ සිතව් මා චින්තේත නොසිතව් පැහැදිලි නේ නාර්ථය
අපරෝ අනිච්ච වාපියං නාහත්වා උපාය විසාය නගරං
පාවිසි පවිසති කියන ක්‍රියාපදයෙන් හැදුණු අතීත ක්‍රියාපදේ පාවිසි කියන්නේ පවිසති කියන්නේ පිවිසෙයි කියන අර්ථය. පාවිසි කියන්නේ ඒකේ අතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදේ. හරි.
මතකෙද විසාවි
අපරෝ අනිකෙක් අනික ඕ අනිකෙක් කියන එක. තව එකෙක් ඒ කියන අර්ථය.
අපරෝ කියන්නේ අනිකෙක්.
අනිකෙක් කියන අර්ථයක් තියෙනවා.
අනිකෙක්
අඤ්ඤිස්සං වාපියං
අඤ්ඤිස්සං වාපියං
ඔව් මේ දෙක එකට යන්නේ
අඤ්ඤිස්සං වාපියං බටහිරසං
ඔව් අඤ්ඤිස්සං කියන්නේ තේරුම එතකොට අඤ්ඤිස්සං වාපියං අඤ්ඤ ශබ්දයෙන් අනික් වැවෙක් හි අනික් වැවක කියන එක තියෙන අඤ්ඤිස්සං වාපියං කියලා නේද? ඔව්. නෑ අඤ්ඤිස්සං වාපියං දෙකම එක විභක්තියකින් තියෙන්නේ.
අනිත් වැවක නාමත්වා උබ්බය කුත් පසිතාවි.
ඔව් පුබ්බ කියන්නේ පෙර කියන එක. පුබ්බාය දිසාය පෙර දිශාවෙන්
නගරයට
ඔව් පිවිසියේ ඇතුළු විය. එතකොට පාවිසි පවිසති කියන පදේ සිංහලයට ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා පිවිසෙයි. දැන් මම මේ වගේම ළඟම වචනයක්. ඒ තැනකදී අපි සිංහල වචනේ කියද්දී ඒ ළඟම වචනේ කියන එක වඩා හොඳයි. පාලි වචනෙට ළඟින්ම යන සිංහල වචනේ කියන එක වඩා හොඳයි. පවිසති පිවිසෙයි. පාවිසි පිවිසියේ කියලා කියන එක. හරි. එතකොට ඔන්න ගානට වාක්‍ය ටික ඉවර වුණා හැමෝටම නේද? හරි. ඒකේ තව මොනවා හෝ ගැටලුවක් තියෙන එක මට අහන්න බලන්න. අඤ්ඤිස්සං කියලා නේද තියෙන්නේ? ඔව්. සත්‍ය.
අඤ්ඤිස්සං.
දීලා තියෙනව නේද ඒක? සත්‍තමි අර අනිත් පැත්තේ දීලා තියෙන. ඔව්. පාලියට නගන පැත්ත අපි ඔක්කොම අභ්‍යාස කතා කරන්නේ ගැටලු තියෙන තැන් විතරක් කතා කරගෙන යනවා. ගැටලු තියෙනේ වහන්න බලන්න.
ගේ බහුවචනේ
මොකක්ද? මොකද?
ගේවල.
ගේවල. ගේහානි.
ගේහානි.
ගේවල කියන්නේ මේ නපුරුදකුනි. මට මතක නම් දෙවිලියටමයි වර්ණ
ගෙනවා කියලා.
ඔව්. එතකොට
ගේහා
කිව්වත් හරි.
තාන්න පස්සේ
නේ. එමා කියමු බලන්න.
කවරහු
කවරහු කියන්නේ බහුවචන පදේ. ප්‍රථම බහුවචන පදේ.
කවරහු ගම්ගිවුනේ සිටගෙන දකුණු දිසාව බලද්ද
බලද්ද හා
පතමා
ගංගා ඈ කවරහු කියන්නේ මේකේ තේරුම ගන්න කවරහු තේරුම් අරන් නැහැ තාම කවරහු කවුද එහෙම බලන්නේ කියලා අයියෝ අහන්නේ වාක්‍ය හන්ද තේ කවුද බලන්නේ ඒතර කවුද කියලා අපි කොහොමද අහන්නේ කින් නෙවෙයි ක ශබ්දය වර්ණ ගන්න ඕන ප්‍රථම පුල්ලිංගයේ ප්‍රථම බහුවචනේ
කේ කේ ගංගා කූලේ
හරි ගංගා කූලේ ගංගාය කූලේ ඇත්තම මතන මේ ගංගෙවුරේ කියන පදේ තාම අපිට හදන්න දැනීම මදි. ඕක ඇත්තම සමාස පදයක්. ගංගෙවුරේ කියලා කියන්නේ ගංගාවේ යුරේ කියන එකයි. ගංගාවේ යුරේ. ඉතින් දැනට එහෙම ලියාගෙන තියෙන එක හොඳයි. මොකද සමාස පාඩම තාම කිරලා නැති නිසා ගංගාවේ යුරේ කියලා ලියා ගන්න. ගං යුරේ කියන එක එහෙම නැත්නම් ඇත්තටම ගංගා කූලේ කියලා තමයි පදේ හැදෙන්නේ. සමාස වෙලා. සමාස නොවුනොත් ගංගාය කූලේ කියලා යෙන්නේ. ගංගේ යුරෙහි. ගංගාවේ යුරේ කියලා උඩින් ලියා ගන්න. කපන්න ඕනේ නැහැ ඒක. ඒ විදිහට කපන්න නැතුව උඩින් ලියා ගත්තා නම්
සමාසුන ගංගා කූලේ.
ඔ ගංගා සමාස කළාම ගංගා කූලේ. ඔව් ඒව දැනට අවශ්‍ය නැහැ. ගංගේ යූරේ කියලා මතක තියාගන්න ඕනේ. සමාස වෙනවා කියන්නේ මොකද්ද කියලා මම පොඩ්ඩ කෙටියෙන් කිව්වා නේද? මුල් පදේ විභක්තිය අයින් වෙනවා. සමාස වෙද්දි අතන මුල් පදේ විතරක් නෙවෙයි පද වල විභක්තිය අයින් වෙලා තමයි පද දෙක එකතු වෙන්නේ. එකතු වෙලා ඊට පස්සේ අපහු විභක්තිය වල යෙදෙනවා. ඒ සම්පූර්ණ පදේ. ඒතකොට මුල් එකට විභක්තිය ආය දාන්නේ නැහැ. අපි ඒව සමාස පාඩමේ කතා කරමු.
කතමා
කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද ශ්‍රී ලිංගේ වර්ණය? කතමා
කියන්නේ කවරක් කියන එක. කතම කියන්නේ.
දැන් මේ මොකක් දිහා බලාගෙනද ශ්‍රී ලිංගෙන්? කවරෝ කියන පදේ මේ ශ්‍රී ලිංග කතාවක් නැහැ. තේරුණාද? ඒක ශ්‍රී ඒක ගංගා පදයට සම්බන්ධයක් නැහැ. කවර ගංගාවකගේ යූරේ කියලා කිව්වා නම් අන්න හරි. එහෙම නෙවෙයි මේ කියන්නේ. කවුද ගංගා යූරේ? දැන් කවරෝ කියන පදේ අපි වෙන තැනක කියමුකෝ. ඔතෙන්ද ගන්න නැතුව ගංගා යූරේ එහෙම නැත්නම් ගංගාවේ යූරේ සිටගෙන දකුණු දිශාව බලන්නේ කවරහුද කියලා හෙවන කොහමද අහන්නේ? අන්න ඒක උඩ පැහැදිලි. එතකොට මේ කවරහුද කියන පදේ ගංගා පදයට සම්බන්ධයක් නැහැ. එහෙම අහනවා නම් කියන්නේ කවර ගංගාවගේ යූරේ කියලායි. එහෙම අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ.
දැන් අපිට අතම කියලා කියන්නේ කවරේ කියන එක නිදිලක්ෂේ අතම කියන එක.
ඔව්.
ඒක
දැන් බොහෝ දෙනෙකුගෙන් කවරේ කියන අර්ථය. දැන් ඒ නිසානේ වරහන් ඇතුලේ දීලා තියෙන්නේ. එහෙම අර්ථයක් මෙතන කියවෙන්නේ නැහැ නේද? දැන් ඒ කියන්නේ ඔන්න ඒක යෙදෙන තැනක් කියපුවාම තේරෙයි. ඔන්න පිරිසක් කරන වැඩක් ගැන කියාගෙන ගිහිල්ලා ඒකෙන් කවුද කියලා කෙනෙක් ගැන අහනවා. ඒ අය අතරින් කවුද මෙහෙම කළේ? අන්න ඒ වගේ. එතකොට තමයි කතම ශබ්දයේ යෙදෙන්නේ. මෙතන එහෙම කතාවක් නැහැ. ඒතර මෙතනදී කවරෙක් කියන අර්ථය. එතකොට ක ශබ්දයයි ගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. හිට ගන්නවට මොකද්ද කියන්නේ? හිට ගන්නවා. හිට ගන්නවට කියන පාලි වචනේ මොකක්ද? සිට ගනි. අට්ටාසි කියන්නේ හිට ගත්තා කියන අර්ථයනේ අතීත පදේ. තිට්ටති. දැන් අමතක වෙලා ගියා ඔක්කොම. ඔය සිටිනවද? ඒකට සිට කියලා සිටගෙන එහෙම නැත්නම් සිට කියලා කියන්නේ කොහමද? සිටගෙන කියන්නේ සිට කියන එක. පුරුරක් ක්‍රියාවේද? පොඩ්ඩක් පදේ වෙනස්ව පැහැදෙන්නේ මේකෙදි තත්වා කියලා පදේ හැදෙන්නේ. තත්වා. සිට.
තත්වා.
ඒක? සිටගෙන දකුණු දිශාව බලද්ද
දකුණ දිශා
විභක්තිය මොකක්ද දකුණු දිශාව කියන්නේ
ප්‍රථම
ඈ ඒතකොට බලන්නේ කවුද දකුණු දිශාව තමයි බලන්නේ එහෙමද ක්‍රියාව කරන්නේ
නැහැ මේ මොකක්ද බලුවා
ද්විතිය තමයි
ද්විතිය
එක වචන හරි
දකුණ දිශා
දක්ෂිනං
දිසං දකුණං
දිසං දිසං පස්සන්ති
පස්සන්
තව ටිකක් කියලා පුරු වෙන්න පස්සන්ති අනාගත නෙවෙයි මේක බලන්නේ පස්සන්ති
සනන්
හිඳී කියලා කිව්වොත් ඉඳගෙන කියනවා මිසීද කියන පදේ තිට්ටති හිටගෙන කියොත් සිටි කියොත් තිට්ටති කියන හරි තව ගැටලු තියෙනවද?
අර හතේ ගෙන කුස් කියන්නේ
ගෙන ඇවිත් කියන්නේ. ගෙන ඇවිත් ඔ ආහාරිත්වා. පූර්ව ක්‍රියාපදේ ආහාරිත්වා. මෙහි කියලා කියන්නේ කොහොමද? මෙහි.
ඉද
ඉද ඉද ආහාරිත්වා. මෙහි ගෙන ඇවිත්. කෑමට කන්ට කියලා ආදි තුන් ඒ ඨයන්න දාන තැන හොඳට මතක තියාගන්න. අර තුම් ප්‍රත්‍ය බොහෝ විට යෙදෙනවා ඈ. ආදි තුන් කෑමට කන්ට. හරි. තව ගැටු තියෙන තැන් තියෙනම් අහන්න බලන්න. 11. කාටද කියන්නේ? අවුද කැමැත්තෙන් කියමු බලන්න කවුරු හරි. අබෝධානන්ද
ස්වාමී
සිංහලෙන් කියන්න ඕනේ. සිංහලෙන් නොකිය පාලියම කියමුකෝ එක වැර. ඔය දැන් සිංහලෙන්
කියන්නේ
හරි. කොකුණින් මොකද්ද කොකුණට කියන්නේ? පොක්කරණි. ඔව් නීම්හා කියන්නේ කෙටි වෙනවා. මං කිව්වා ඒ තැන් වල කෙටි වෙනවා කියලා. පොක්කරණිම්හා. එහෙමද හැදෙන්නේ පදේ? පොක්කර නිම්හා කියලා පදයක් හැදෙනවද?
නියානේ.
පොක්කර නියා. අමාරුවෙන් එහෙම පද කියන්න වෙන්නේ නැහැ. බොහෝ තැනක ඒ උච්චාරණ පහසුවට තමයි ඒ ලිංග ආදී පවා බෙදලා තියෙන්නේ. මේක කියක්
ඒකෝපරිසෝ කියන්න බැරි.
එක් පුරුෂයෙක් එක් පුරුෂයෙක් ඒතකොට කියන්නේ අන්‍යතර.
ඒතකොට මේකනේ ඒක කියන ඉදිරියට එක්තරා කියලා ඒක වැරදුනේ.
ඒ අර්ථයත් හරි. එක්තරා කියද්දී එක් කියන අර්ථයක් තියෙනවා. එක්තරා කියන අර්ථයක් තියෙනවා. අන්‍යතර කියන එකේ අර්ථය ගැටවන්නේ. අන්‍යතර පදේ මෙතෙන් ගොඩක් හොඳයි. හරි. පොක්කරණියා කියාගෙන යමු.
පොක්කරණියා පරිවාණ යානෙති.
අන් මිනිසෙක් ඒවා කියන්නේ දැන් ගිනාවේ මොනවද? මොනවද ඒවා? විභක්තිය මොකක්ද? විභක්තිය නෑ නෑ. ඔව් විභක්තියත් දැනගන්න ඕනේ. ඒත් එක්කම ලිංගයත් දැනගන්න ඕනේ. නෙළුම් මල් කියන්නේ නපුංසක ලිංගයි. එතකොට ඒකේ ဒုတိය බහුවචන පදේ ගන්න ඕන තියෙනවා. ඒවා කියලා කියන්නේ ත ශබ්දේනේ. නෑ ඒ ඒක වචනනේ බහුවචනේ. ඈ නපුංසක ලිංග බහුවචන. තානි
තානි
ඔතානි. අතර දැන් මේ තැන් වල නම් ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. මේ අභ්‍යාසවල තාම ඒවා ආවේ නැහැ. ඉතින් ඊළඟට තියෙන ඒවා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේනේ ඉතින් මට මොකුත් කියන්න බෑ මේ. මොකද මේ මේක ඉතින් තාම අමාරුයි අතර. මොකද අභ්‍යාසේට ඇවිල්ලා තියෙනවා. ඊළඟට එන්න ඕන ඒවා ටික. ඒ තැන් ඉතින් අපි ඊළඟට ටික කියලා මේකට ආපහු එමු එමුනොත්. හරි. තානි
තානි දිනුතුන්
ආපන. ඔය වචන හදන්න බැහැ සිංහල වචන. ඒ මොකටවම ඒ මේ පද දාලා හදන්න බැහැ. පාලි වචන වලට විතරයි පාලි ඒ මේ විභක්ති ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන් නේ. නැත්තම් මේ වට හදයි බෝතලං නේද? බෝතලං එහෙම හදන්න බෑ. අඤ්ඤ පදේ අපර පදෙත් ඇතැම් තැනක දැන් මේකේ අපි ඒ යෙදීම් ටික ඉස්සරහට කතා කරනවා. තාම ওই ටික පැහැදිලි නැත්තේ මේ ටික යෙදෙන්නේ කොයි තැන්වලද කියලා. අපි ඒ තැන් උදාහරණත් එක්ක පස්සේ කතා කරමු. දැනට අපි මේ තියෙන විදියට වඩාම සුදුසු අර්ථය බලාගෙන යමු. අපරෝ කියලාද? පුළුවන්. අපරෝ පදෙත් කියන්න පුළුවන්.
පරෝකුළු.
ඔව්. අර කියන එකත් පුළුවන්.
අරෝ මනුස්සෝනේ.
එතනක බොහෝ විට අපරෝ මනුස්සෝ කියලා කියන්න පුළුවන්. අනෙක් මිනිසෙක්, තවත් මිනිසෙක් කියන අර්ථයද. අපරෝ මනුස්සෝ තවත් මිනිසෙක් කියන අර්ථය. එතකොට ඒ කරපු අර කලින් ක්‍රියාව කරපු කෙනා නෙවෙයි තවත් කෙනෙක්. එයාගෙන් අන්නේ තවත් කෙනෙක් කියන අර්ථය. තව ගැටලු තැන්දීද? එතරම් ඉදින් මේ ටිකේ ගැටලු තියෙනවා. මොකද අර කරපු නැතිවත් ඇවිල්ලා තියෙන නිසා. අපි ඒ නිසා ඒ ටිකත් ඉක්මනට කියවලා ආපහු එමුද? ආපහු ගැටලු තියෙනවා. ඒ ටිකත් අපි ඉක්මනට කියාගෙන යමු. වෙලාව ගිහිල්ලා අපි මේ ටික කියවලා හැමනම් අද නවත්තුමු. ඊළඟ අභ්‍යාසයට එතකොට ඊළඟ දවසේ යන්න පුළුවන්. ඔව් කට්ටියම කියාගෙන යමු නේද? ත ශබ්දය. ඒක අපි කලින් කතා කළා. හැබැයි ත ශබ්දය ගැන නම් ටිකක් කතා කළා. කමන්නේ අපි ඒ ටික කියාගෙන යමු.
සෝ මෙතන ඒ ඕ තානා ඕ ඒ ඕ තේන ඕ විසි ඒටි ඒටි ඕ විසි සතර ඕ
දොරෝගේ සත්තමිය අඩු වෙලා නේද? ඒකත් ඉතින් ලියා ගන්න වෙයි. තස්මි ඔව්. තම්හි තස්මි. තේසු හරි නේද? ඉක්මනට එන්න ඉතුරු ටිකත් කියාගෙන යමු. කෙරෙහි ඈයා එහෙම නෙවෙයි ඈ ඒ කියන්නේ අද වෙනේවත් කියවේ දැන්. හරි, ඒව හරියට බලලා ඊළඟ එක එහෙම නම් නපුංසකලින් ඉතින් හරි ලේසි අර ටිකමයි.
ඊකම් ඒ
තොට සෙස්ස පුල්ලිංගු වෙහි මෙනි. ඉතින් ඒක ඉතින් ආපහු මතක තියාගන්න දෙයක්වත් නැහැ. ඇත්තටම අරකම හුරුවට කියවෙනවා. ওই ටික දැන් මුල් ටික හුරු කරගත්තාම ඊට පස්සේ හුරුවට කියවෙනවා. තානි පලානි තස්ස පලස්ස ඒ විදිහට කියවෙනවා. කියාගෙන යමු ඊට ටිකක් නේද? ඒත ශබ්දයේ ත ශබ්දයට සමානයි. එතකොට ඒත ශබ්දයෙන් අර්ථය විතරයි වෙනස. අතරමිත ශබ්දයේ අර්ථය කියද්දී අපි කියන්නේ ඒසෝ පුරිසෝ. අර පුරුෂයා කියන අර්ථයක් තියෙනවා, මේ කියන අර්ථයක් එතැන් තැනක තියෙනවා. මේ අර කියලා අපිට පෙන්වන්න පුළුවන් සීමාවෙ ඉන්න කෙනෙක් ගැන තමයි ඒත ශබ්දයේ දෙන්නේ. ඉම ශබ්දයේ දෙන්නේ ගොඩක් ළඟ, ඒ වෙනස මං කිව්වා. ත ශබ්දය යොදන්නේ පේන්නත් නැති මට්ටමේ වගේ ගොඩක් දුර ඉන්න කෙනෙක්, දුර සූචන කියලා කියන්නේ ගොඩක් ඈත. ඒ කියන අර්ථය පැහැදිලි නේ නේද? හරි. හරි. එහෙමනම් කියාගෙන යමු බලන්න. ඔතන මතක තියාගන්න තියෙන්නේ ඔය මුල් දෙක පුල්ලිංගුයි. තේරුණාද? එතන සටහනක් දාගන්නකෝ වඩා හොඳයි. පුල්ලිංගු කියලා දාගන්න ඕන මේ ප්‍රථමා ද්විතීය කියලා මුල් දෙක තියෙන්නේ. ඒ දෙක වෙන් කරලා දාගන්න පුල්ලිංගු කියලා. මේ මෙතන මේකේ තියෙන මේ මුල් දෙක ඒකට සංගල වර්ණනක් දාගෙන මේව ලියාගන්න පුල්ලිංගු. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟ එක ශ්‍රීලිංගයි. ආයෙ පටන් ගන්න ඒසා කියලා. ඒක ශ්‍රීලිංග. ඊට පස්සේ තියෙන ඒතං ඒතා ඒතායෝ කියලා ඊට පස්සේ ඊළඟ පිටුවේ පළවෙනි පෙළත් ශ්‍රීලිංගයි. අවසාන දෙකට සංගල වර්ණන් දාලා ලියා ගන්න නපුංසක ලිංගු කියලා. හරි නේද? එතකොට ඔන්න ඒ ලිංග තුනේදී ප්‍රථම ද්විතීය දෙකේ විතරයි වෙනස වෙන්නේ. ඒ ටික කියාගෙන යනවා. අනිත් ඒවාර ත ශබ්දයට වගේම ඒ යන්නක් මුලට දාලා කියාගෙන යන්නයි තියෙන්නේ නේද? හරි, කියාගෙන යමු බලන්න. මුලින්නම් මොනේද? ඒසෝ අර පුරුෂතිම
ඒසේ අර පුරුෂයෝතුමු ඒතං අර පුරුෂයා ඒ අර පුරුෂයා ඒසා අර ස්ත්‍රීතුමු ඒයා ඒයාවයෝ අර ස්ත්‍රීතුමු ඒතං අර ස්ත්‍රිය ඒතායෝ ඒයාවයෝ අර ස්ත්‍රී
නපුංසක. ඔව්, දැන් ඔය යන්නේ නපුංසක ලිංගය. හරි.
ඒතායෝ අරේවයි ඒතං අරේ ඒ ඒතං අරේවයි.
හරි.
මේ පංච ලිංගම ඒතා ඒතායෝ කියලා කියන්නේ
කොතනද? පංචමී නෙවෙයි. ප්‍රථම ඒ ඔක්කොම දැන් ප්‍රථම ද්විතීය තමයි තුනේම කියාගෙන යන්නේ. මුලින් තියෙන්නේ මුල් දෙක පුල්ලිංගුයේ ප්‍රථමාව සහ ද්විතියාව. ඊළඟට තියෙන්නේ ස්ත්‍රීලිංගයේ ප්‍රථමාව සහ ද්විතියාව. ඊළඟට තියෙන්නේ නපුංසක ලිංගයේ ප්‍රථමාව හා ද්විතියාව. ඔව්, ඒක හදාගන්න කියලා මම මේක නම් හදලා තියෙනවා. හදාගන්න ඇති නේද? නැද්ද? දෙවෙනි එකේ නපුංසක ලිංගයේ ඒතා ඒතායෝ කියලා තියෙන්නේ. ඒතං ඒතේ ඒතානි වෙන්න ඕනේ ඒක. දෙවෙනි පෙළ. මුල් පෙළ තියෙනවානේ 61 වෙනි පිටුවේ ඒතං ඒතා ඒතායෝ කියලා. ඒක හරි. ඊළඟ පෙළ නපුංසක ලිංගයේ ඒතං ඒතේ ඒතානි කියලා හදාගන්න ඕනේ. මොකේද? එහෙම තමයි තියෙනවා. ඒක තමයි දැන් කිව්වේ හදා ගන්න කියලා. ඒතායෝ කියලාද කිව්වේ මම? ඒතානි ඒක. ඒතානි. ද්විතියාවේ තියෙන එක හරි.
ඔව්, ද්විතියාවේ තියෙන එක නේද
පළවෙනි. ද්විතියාව හරි. ඔව් ඔව්, මේක ඒතා වෙන්න ඕනේ. හරි හරි, ඒතේ තමයි. ඒතේ ඒතානි.
දෙකම එකයි.
ඔව් ඔව්, අර්ග ඒතේ ඒතානි. පුල්ලිංගේ ඒතේ ඒතා.
දෙකම එකයි.
ඒ දෙකේ වෙනසක් නැහැ. එතකොට එතන වෙනසක් ඉන්නේ නැහැ. ඊතං ඊති ඊතානි ඊතං ඊති ඊතානි. මම තව පොඩ්ඩක් එක බලලා කියන්නම්. ඒක තමයි. හරි, තියෙන විදිය හරි හදපු එකෙන්. ඒති ඒතානි කියලා දෙකෙම ඉන්නේ. ඒතං ඒති ඒතානි, ඒතං ඒති ඒතානි. හරි. ඉති ටික කියාගෙන යමු බලන්න ඉක්මනට නේද? කවුද කියන්නේ? ගෞතම වංශයස්ම කියමු බලන්න. විස්තරි ඉක්මනට කියන් යමු.
සද ශබ්දේ බෝහිංග ඉක්මිනුගේ ප්‍රථම ඒකවචනයන් හැර ඉතිරි සියලු තැන්හු මේ නා නායෝ නං නානි යනාදී න නකාරේ යුක්ත පද සෑදති. හේත ශබ්දේ මුතියා තත්ියා වරු පමණක් ඒනම් ඒමි ආදී පද විද්‍යාමානෙති.
පැහැදිලි දෙය කියන කතාව දැන්. ඒත ශබ්දයේදී මේ තයන්න තියෙන තැන්වල තයන්න වෙනුවට නයන්න ඇවිල්ලත් පද හැදෙනවා කියන එකයි මතක තියාගන්න තියෙන්නේ. ඒතේ කියන එක ඒසෝ ඒතේ කියන එක ඒතේ කියන පදයට අමතරව ඒනේ අන්න ඒ වගේ පද හැදෙනවා කියන එකයි මේ කියන්නේ. පැහැදිලි නේද? නමුත් මේ ඇත්තටම එහෙම හැදෙන්න පුළුවන්. පුළුවන් වුණාට ඒ ප්‍රථමාවේදී ඒ නේ කියලා පදයක් නැහැ. ද්විතීයා විදි හැබැයි එහෙම පදයක් හැදෙනවා කියලායි කියන්නේ. ත ශබ්දේදී නම් ගොඩක් තැන්වල ඒ නකාරයේ යෙදিলা හැදෙනවා පද. ත ශබ්දේදී නයන්න දැන් තයන්න තියෙන තැන්වල තා තායෝ කියලා තියෙනවා නම් ඒ තැන්වල නා නායෝ කියලාත් පද හැදෙනවා. නං තං දැන් තං කියන පදෙත් එක්ක නං කියලා පදෙකුත් ඒ විදිහට හැදෙනවා. අන්න ඒ විදිහේ විකල්ප පද ගොඩක් හැදෙනවා. ඊට සමාන පද අර අර්ථයෙන්. තයන්න තියෙන තැන් වලට ඒ වෙනුවට නයන්න ඇවිල්ලා. දීලා තියෙනවා නේ. ඔව්. බලංගොඩ සන්නන්තගේ පොතේ තියෙන විදිහට බලන් ගියානම් හරියම. ලේසි එතකොට එක දිගට මේ ළඟ ළඟ ඒ ටික පෙන්නලා තියෙනවනේ. නං තං නීති අන්න ඒ විදිහට පද හැදෙනවා. හරි. ඒකට කියන්නේ යම් වෙනා නේද? ඉම ශබ්දය.
ඉම ශබ්දේ අයම් මෙතෙන්දී ඉමේ මොහොතින් ඉමං මොහු ඉමේ මොම් මිනා නේන මොමි සිති ඉමේ ඉමේරි ඒරි ඒවි මොම් විසින් ඉමස්ස අස්ස මොම්ක ඉමේසං ඉමේසාන ඒසං ඒසාන
මවුන්ට මවුන්ගේ
ඉමම්මා ඉමස්මා අස්මා මොම්
මොහු කෙරෙන්
මොහු කෙරෙන් ඉමේරි
එතකොට ඒක වචනේ මොහු කෙරෙහි එහෙම නැත්නම් ඔව් මෙහි කියන අර්ථයත් දැන් තැනක තියෙනවා. පුල්ලිංග ශබ්දවලදී දැන් මේ ගලෙහි කියලා අපි කියන්නේ දැන් ධර්ම විනයෙහි කියලා කියනවානේ. ඉමස්මින් ධම්ම විනයේ මේ ධර්ම විනයෙහි තේරුණා නේද? ආ හරි.
මේසු
මොන් කෙරේ. හරි. ශ්‍රී ලිංගයේ ඒකත් අපි ඉක්මනට කියාගෙන යමු.
අයම මොතමු ඉමා ඉමායෝ නෑලා ඉමා නෑ ඉමා ඉමායෝ නෑලා ඉමාය නෑ විසින් ඉමාමි ඉමාමි නෑලා විසින් ඉමා ඉමාය අස්සා අස්සාය
මෑට නෑලා මෑට මෑට මෑගි නෑලාක කියලා එන්නේ මං වැරදියට කිව්වොත් ඊට පස්සේ කට්ටිය එහෙම කියන්න එපා. වැරදුනොත් කියන්න ඕන. ඉතින් පැටලිලා කියවෙන්න පුළුවන් නේද? මෑලාට මෑලා ගි ඉස්සෙල්ලා චතුත්තිය කියන එක හොඳයි. ඒ තියෙන පිළිවෙලට අර්ථය කියලා ඔ ඉමාසා කියලා තියෙන එක ඒක ඉමාසං වෙන්න ඕනේ. ඉමාසා කියලාද කිව්වේ? නෑ ඉමාසං කියලා වෙනම පදයක් තියෙනවා. ඉමාසානං කියලා වෙනම පදයක් තියෙනවා. අපන් ඒ සායන්න සංකර ගන්න ඕන. ඒ අඩුපාඩු තියෙන ඒවා ටික හදා ගන්න හැමෝම. පොත් අරගෙන හදාගත් වර්ෂන් වලගේ පොත් වලින්. හරි. ඒක ටික යමු ඉක්මනට නේ.
මාය
පංචමි. මෑ කෙරෙන. ඒ පදි සත්තමී එක වචනේ ඉමිස්සං නේ. නෑ මෙය කෙරෙහි
නෑලා
කෙරෙහි
ඉදන්.
ඔව් එතනදී ඔන්න සටහන අදා ගන්න ඕනේ. ඒ ටික නපුංසක ලිංගයයි නැත්තම් ආයේ ඒකටත් කියාගෙන යයි මෑලා කියලා නේද? මේ මොකද්ද ආයේ කොහමද මෑලාවි කියන්නේ? ඔකම ඔව් ඒ ප්‍රථමා කියලා පටන් ගන්න ඊට උඩින් ඇත්තරම නපුංසක ලිංගු කියලා මාත්‍රිකාවක් එන්න ඕන.
ඉදං මේ
ඉදං ඉමං
ඉදං ඉමං මේ ඉමේ මහානි මේවා ඉදං ඉමං මේ ඉමේ ඉමානි මේවා මිනා
අදී මේ විසි හරි සෙස්ස පුල්ලිංගුෙහි මිනි. එතකොට ඉතින් මේ ටික බලාගමු. අපි ඊළඟ අභ්‍යාසෙත් පස්සෙම කතා කරමු වෙලා ගිය නිසා. මේ ටික ඉතින් ටිකක් බලලා තියාගන්න වෙනවා නේද? පාඩම් කරලා පාඩම් කියන්නේ ඉතින් ටිකක් අවබෝධයෙන් මේ ටික බලලා තියාගන්න නේද? චරමාරු නැහැ. ටික එකම රටාවකට යන්නේ ඔය මේ සර්වනාම පද ටික. ඒ නිසා ටිකක් උත්සාහයෙන් බලලා තියාගමු. ඉස්සරහට ටිකක් වැඩිපුර අපි ඊළඟ දවස්ෙදී දැන් අභ්‍යාසය කතා කරලා අපහු මේ ටිකම අපහු ටිකක් අභ්‍යාස වගේ කතා කරමු. වැඩිපුර ටිකක් කියවලා හුරු කරගමු උදාහරණ වාක්‍යත් එක්ක. හරි. ගැටලු තියෙන ඒවා ඔක්කොම ලකුණු කරගෙන එන්න. අපහසු තැන් තියෙනවා තව ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරගෙන යන්න. ළඟ කුටියක හරි ඉන්න. මේකට සම්බන්ධ වෙන නේද? ඒ කවුරු හරි එක්ක කතා කරගෙන යන්න උදව් කරනවා නේ අනිත් කට්ටිය. ඉතින් වෙන මොනවද තියෙන ගැටලු එහෙම? දැන් විනාඩියක් දෙන්න ඔය සමහර විට හිතෙන්න පුළුවන් නේ මේ කර්තෘ කර්ම ගැන මම නිතර අහනවා. මේක ඇත්තටම වැදගත්ද? ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. අපි මේ කර්තෘ කර්ම ක්‍රියා වාක්‍යක හඳුනාගන්නේක. අපි ඔබ නොදැන හිටියෝ. දැන් ඔන්න සමහර වාක්‍ය තියෙනවා. ඒ තැනක කර්මපදේ මුලට ඇවිල්ලා කර්තෘපදේ තියෙන්නේ පිටිපස්සේ. එහෙම නැත් අපි ඔන්න ওই දෙක පටලලා අර්ථ කියන්න පුළුවන්. හරියට දන්නේ නැත්තම් උදාහරණයක් ඔන්න මම කියන්නම්. මේ වාක්‍ය ඉතල බලන්න. තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතු. දැන් ඕකේ අපිට කරුව තියෙන්නේ මුලින් තියෙන්නේ කතෘපදේ කියලා. ඊළඟට කර්මය, ඊළඟට ක්‍රියාපදේ කියලානේ අපිට කරුව තියෙන්නේ. මේක කිව්වොත් කොහොමද වෙන්නේ? එහෙම හිතලා කිව්වොත්. එතකොට මේ හරිම අවුලක් වෙනවානේ. තේරුණා නේද? ඒ නිසා මේක අපි වාක්‍යකේ කතෘ කර්ම ක්‍රියා අඳුනා ගන්න පුළුවන් වෙන ඕන. මේ චන්දිමා පදේ අපි කතා කළා. චන්දි මන්තු කියන ශබ්දයේ ගුණවන්තු වගේ චන්දි මන්තු කියන ශබ්දයේ ප්‍රථම ඒකවචන පදේ. එතකොට මේ ප්‍රථම ඒකවචන උක්ත පදේ උක්ත කර්තෘ වාක්‍යයේ පැහැදිලි නේද? එතකොට මේ ද්විතියා පදේ කර්මය. අතර මේක කර්මය කර්මපදේ තමයි. චන්දි මන්තු කියන එකද? චන්ද මම එක පොඩ්ඩක් බලලා කියන්නම්. චන්දි මන්තු. චන්ද චන්දි ඒක නම් පොඩ්ඩක් මම බලලා
කියන්නම්.
ඔව් හන්දර කියන නම චන්දි. දැන් චන්දි දැන් මන්තු ප්‍රත්‍යයෙන් ඇත කියන අර්ථයක් තියෙනවානේ. ඒක චන්ද කියන පදේ අර්ථය මොකද්ද කියලා මම පොඩ්ඩක් බලලා කියන්නම්. වෙන්න පුළුවන්. ඒක බලලා කියන්න ඕන හරියට. ඒතර සරණං ගතව කියන්නේ සරණ ගියේය කියන එක. මේකේ තවට අර්ථය චන්දිමා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා තථාගතං අරහන්තං සරණං ගතෝ. තථාගත බුදුරජාණන් වහන්සේව තථාගත අරහත් වූ භාග්‍යතුන් වහන්සේව සරණ ගියේය කියන එකයි අර්ථය. ගතෝ කියන්නේ කිතක පදයක්. ඒවා අපි පස්සේ කතා කරනවා. එතකොට මේක උක්ත කර්තෘ පදෙයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන වාක්‍යයේ මැද තිබුණාට. මුලින් තිබුණාට මේ පදේ කර්තෘ එහෙම නෙවෙයි. පැහැදිලි නේද? ඒ නිසා ඒ වගේ තැන් නැත්තම් අපි ඒවා නොදැන හිටියොත් පටලලා අර්ථ කියයි. කවුරු හරි ඇහුවොත් දැන් මේකේ මෙහෙම නෙවෙයිනේ කියලා තියෙන්නේ, මේ අනිත් පැත්තට නෙවෙයි, බුදුරජාණන් වහන්සේ හඳ සරණ ගියා කියලා. අපිටත් එහෙනම් හඳ වඳින එක හොඳයි, නාරක නැහැනේ කියලා කවුරු හරි ඇහුවොත් එහෙනම් ඇත්ත නෙවෙයිනම් එහෙම නෙවෙයිනම් මේ තියෙන්නේ කියලා කියයි නේද? ඒක නිසා මේ ඒ තැන් අපි හරියට දැන් අපි බෞද්ධයෝ එහෙම කියන්නේ නැහැ. බෞද්ධයෝ දන්නවා වුණ සිදුවීම. එහෙම නෙවෙයි වෙන කෙනෙක් සමහරට ওই වගේ පටලලා ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. වෙන ආගමක කෙනෙක් වගේ. ඒක නිසා ඉතින් අපි ඒව දැනගෙන ඉන්න ඕන. මේ ඒ වගේ තැනක උත්තරයක් හරියට දෙන්න. ඒක එහෙම නෙවෙයි මේ තියෙන්නේ වාක්‍යයේ උක්ත කර්තෘපදේනේ. මේක මෙයා තමයි කර්තෘ. ඉතින් කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා තමයි අර මේ බුදුරජාණන් වහන්සේත් වර්ණනා කරන්නේ නේද? කොහොමද අර අර්ථය පිළිබඳ දැනගන්නත් ඕන. ඒ වගේම ධර්මය පිළිබඳ දැනගන්නත් ඕන. ව්‍යංජන කුසල වෙන්න ඕන කියලා කරුණු කීපයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අත්ත කුසලෝ, ධම්ම කුසලෝ, නිරුත්ති කුසලෝ, ව්‍යංජන කුසලෝ, ඒ වගේ පද කීපයක් දේශනා කරනවා. ඉතින් අන්නේ හැම එකක්ම අපි ටිකක් දැනගෙන හිටියොත් තමයි දේශනාවකුණත් නිවැරදි අර්ථය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ පැටලා ගන්නේ නැතිව. පැහැදිලි නේද? එමුනම් ඉතින් හැමෝටම මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිරිසිදුව දැනගෙන ඒ දැනීම තමන්ගේ සීලය හොඳින් ආරක්ෂා කරගන්න, සමාධි භාවනා, විදර්ශනා භාවනා දියුණු කරගන්න උපකාරයක් වේවා. අපි හැමෝටමත් මේ කරන උත්සාහය ප්‍රඥා පාරමිතාවක් බවටම පත් වේවා. ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.